ගරු ලකී ජයවර්ධන මන්තුමා ඔබතුමාට විනාඩි පාක් තියෙනවා.
බොහොම ස්තුතියි. මුලසන හෝන ගරු මන්ත්‍රීතුමනි, රටේ සංවර්ධනයටත් ජන ජීවිතයටත් ඉතා වැදගත් වන අමාත්‍යංශ තුනක් වන ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයත් මහනගර බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයත් නගර සැලසුම්මා ජල සම්පාදන අමාත්‍යංශයත් පිළිබඳව කතා කරන්න අවස්ථාවක් ලැබීමෙන් මම ගොඩාක් සතුටුපත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මේ අමාත්‍යංශ තුන ගැන දීර්ඝව කතා කරන්න අපහසු වුවත් මේ අමාත්‍යංශ තුන භාරව කටයුතු කරන රවුෆ් අකීම් හැමැත්තුමත්, චම්පික රණවක හැමැත්තුමත්, ෆීල් මාර්ෂල් සරත් පොන්සේකා හැමැත්තුමත්, එවාගේම නිවජ්‍ය අමාත්‍ය සුදර්ශනි පෙනන්ද පුල්ලේ මැතිනියත් මම හිතන්නේ මේ අමාත්‍යංශ වලට නායකත්වය දෙමින් මේ රටට විශාල සේවාවක් සැලසෙනවා කියන එක අපි දකිනවා. විශේෂයෙන්ම මහනගර බස්නාපිපලාත් සංවර්ධන අමාත්‍යංශය තුළින් විශාල වැඩකොටසක් දියත් කළ තියෙනවා කියන එක 2017 පිගති වාර්තාව තුළින් අපිට දකින්න ලැබුණා. යාපාලනය බලට පත් වෙලා වසර දෙකක් වගේ කෙටි කාලයක් තුළ විශාල පරිමාණයේ වැඩසටහන් ආරම්භ කිරීමත් සතුට කාරණයක්. මේ පිළිබඳ අපි චම්පික රණවක මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ දෙවන අගනුවර අපේ පෙළ කුමාර් මන්ත්‍රීතුමා මතක් කළ ආකාරයට මහනුවර ඓතිහාසික නගරයක්. මේ නගරේ ඇති තදබදේ අඩු කරන්නට, ඒ වගේම නගරේ දියුණු කරන්නට මේ වෙනටත් වැඩපිළිවෙලක් දියත් කළ තිනවා කියන එක ඉතාම සන්තෝෂයෙන් මතක් කරනවා. එනිසායි වැඩපිළිවෙලට ශක්තිය දීලා කඩිනමින් ඒවා අවසන් කරන්නට ගරු ඇමතුමාට අවස්ථාව උදා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ නගරයේ අද තියෙන තත්ත්වයත්, විශේෂ මායාව පගේ දෙයන වෙල පැත්ත, ඒ වගේම නිත්ත වෙල පැත්ත එන තියෙන ජනතාවගේ පාසුකම් සලසදෙන්ටත් මේ වෙනකොට මූලික වැඩපිළිවෙල ඇති වෙලා තියෙනවා. ඒ වගේම නගර සකස් කිරීමේදී මම දන්නේ උඩුනුවර මැතිවරණ කොට්ටාසයේ ඓතිහාසික මැතිවරණ කොට්ටාසයක් විශාල පිරිසක් මේ පළාතට එනවා. එන ඒ ප්‍රධාන නගරයේ ගෙලුවේ නගරයේ සඳහා අපි බස් නැවතුම් පොලක් ස්ටෑන්ඩ් එකක් ඉල්ලීමක් කෙරුවා ගරු ඇමතුමාගෙන්. ඒකත් ලබා දෙන්න අවශ්‍ය මූලික කටයුතු මේ වෙනුවට සම්පාදනය කිරීම පුළුවන්ද ඒ උඩුනුවර ජනතාව වෙනුවෙන් මගේ ස්තුතිය ගරු ඇමතුමාට පුද කරනවා. ඒ වගේම නගර සැලසුම්මා ජල සම්පාදන අමාත්‍යංශය ගැන කතා කරොත් අපි සතුටුපත් වෙනවා. මානවර ප්‍රදේශයේ පැවති ජල ඉරියන් වලට පිළියම් යොදන්නට ගරු ඇමතුමත් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමියත් විශාල ලෙස කටයුතු කළා තියෙනවා කියන එක මතක් කරන්න ඕන. මේ වෙනකොටත් මානවර දකුණු උතුර ජල සම්පාදන ක්‍රම සම්පාදනය කරන්නට විශාල වැඩපිළිවෙළක් දියත් කළා තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම ප්‍රජා ජල සේවාව ගණනාවක් ඒ පළාත් තුළ ඇතිකරන ගරු ඇමතුමා අපිට උදව් කරලා තියෙනවා. ඒ පිළිබඳත් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මහනුවර නගරාශ්‍රිතව අපජල යෝජනා ක්‍රමය අද ක්‍රියාත්මකවින් පවතිනවා. මේක විශාල ආයෝජනයක්. ඒ ආයෝජනය තුළින් නගරයට ඒ කඩිනමින් ඒ අවස්ථාව ලබා දෙන්න එතුමා කටයුතු රචනවා. මේ තුළ පොදු පාසුකම් සපයන්නට මම හිතන්නේ මහයියාව මේ නගරයට අපේ වේලුකුමාර් මන්තුමා මතක් කළාකාරයේ වැසිකිළි පාසුකම් සපයන්නට ඇමතුමා ප්‍රතිපාදන ලබා දුන්නා. ඒ වගේම දෙයන්වෙල පළාත ඒ තියෙන ඒ නිවාස සංකීර්ණයටත් ඒ පාසුකම් ලබා දීම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එනිසා විශේෂයෙන්ම අපේ මේ සභාවේදී කියවුණා නගර සැලසුම් සඳහා අපිට මිලියන 50ක් ලබා දෙන්නට අපේ ඇමතුමා පොරොන්දුනත් ඒවා මේ වෙනකන් ලැබුණ නැතත් ඉදිරියේදී ලැබෙයි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා. විශේෂයෙන්ම අපේ රවුෆ් ඇමතුමා මානවර ප්‍රදේශයේ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවට පිවිසලා ඇමතිකමක් දරමින් විශාල සේවාවක් මානවරට ලබා දීම පිළිබඳ එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක ඇමතුමා ප්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයා විදිහට විශාල වගකීමක් අද දරනවා. එතුමාට ආයතන නැතත් ලැබිලා තියෙන ඒ බලය තුළ ප්‍රාදේශීය සංවර්ධනයට මේ වෙනකොට විශාල දායකත්වයක් සපයමින් තියෙනක මතක් කරන්න ඕන. අධිභිම අධිකාරිය තමයි එතුමාට තියෙන එකම ආයතනය කිව්වා. අධිභිම අධිකාරිය
ගරු මන්තුමා අවසන් කරන්න කැටි
මම හිතන්නේ උඩරට පළාතට පමණයි සීමා වෙලා තිබේ. ඒක අද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් රටටම වැඩ කරන්න අවස්ථා උදා කරන්න තමා කටයුතු කරලා තියෙනවා. නමුත් ගරු ඇමතිතුමාගේ අපි ඉල්ලීමක් කරනවා, උඩරට ප්‍රදේශයට මේ අදබිම තුළින් විශාල සේවාවක් සැලසුණා. ඒ නිසා සැලසුන සේවාව අඛණ්ඩව ඉදිරියට උඩරට ප්‍රදේශයට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. සරත් පොන්සක ඇමතිතුමා පිළිබඳ අපි සතුටු වෙනවා. යුද්ධයට නායකත්වය දුන්න කෙනෙක් ෆීල්ඩ් මාර්ෂල් වරයා විදිහට අද මේ රටේ ඒ අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න එක්වීම පිළිබඳ ස්තුතිය පළ කරමින්, ඒ වගේම මේ අමාත්‍යංශය තුළින් 2018 වසරේ තුළ තා සාර්ථක වැඩපිළිවෙල අධ්‍යයත් කරන්න ගරු ඇමතිතුමාලටත් ඒ ලේකම්තුමාලා ඇතුළු සියලුම නිලධාරීන්ට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවි කියන ප්‍රාර්ථනාව තමයි මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ස්තුතිය.
ගරු පාටලි චම්පිකර නවක ඇමතිතුමා, ඕඩර් ප්ලීස්. මුලසුනට ගරු බිමල් රත්නායක මන්තුමා පැමිණි.
මන්ත්‍රීතුමනි, අද 2018 වර්ෂයේ අයවැය විවාදයේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කටයුතු පසුගිය දෙවසර තුල සාර්ථක කර ගැනීමට ඉවහල් වෙච්ච අපගේ ලේකම්තුමා, අතිරේක ලේකම්වරු, ඒ වගේම අපගේ ආයතනවල සභාපතිවරු ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයට අපේ කාරුණික ස්තුතිය පිරිනමනවා. මොකද මේ රට පුරා ව්‍යාපෘති 500කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිසර ඇගැයීම කරලා, නිසි සමාජ ඇගැයීම කරලා, ඒ වගේම නිසි ආකාරයේ ටෙන්ඩර් පටිපාටියකට අනුකූලව, ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අනුකූලව ආදර්ශමත් ලෙස ඒ කටයුතු කරලා, ඒ වගේම මූල්‍යමය පැත්තෙන් අපේ නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් සංවර්ධන සංස්ථාවත්, ඊට අනුබද්ධ සියලුම ආයතනත් මහා භාණ්ඩාගාරයට බරක් නොවී මහා භාණ්ඩාගාරයටත්, ඒ වගේම රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙන තැනට කටයුතු කිරීම ගැන. එතනදී මම මුලින්ම ප්‍රකාශ කරන්න ඕනේ මේ සාමාන්‍ය අදහසක් මතයක් පළ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ මුළු රටම වැඩබිමක්. දැන් වැඩ වෙන්නේ ආර්ථිකයට දායකත්වයක් නැහැ, සමාජයට දායකත්වයක් නැහැයි කියලා. මම කියන්න ඕනේ අපේ රටේ සංඛ්‍යාලේඛන අරගෙන බැලුවාම දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය 2013දී 3.4%, 2014දී 5%, 2015දී 4.8%, 2016දී 4.4%. ඒතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය මොකද්ද මේ මහා වැඩබිමක් කියපු රටේ? 2013 ගෝඨාභය මහින්දගේ බැසිල්ගේ යුගයේදී 7.5% ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය. ඒ වගේම 2014දී 10.6%, 2015දී ඍණ 2.7%, 2016දී 14.9%. ඒ වගේම දළජාතික නිෂ්පාදනයේ වර්ධනයට දායකත්වයේ කොහොමද? 2013දී 15%, 2014දී 15%, ඒ වගේම 2016දී 23.4%. එමන ඉතාම පැහැදිලි, ඒ යුගයේ කෙරිච්ච අවිචාරමත් සංවර්ධනය වෙනුවට, අවිචාරමත් ඉදිකිරීම් ක්‍රියාවලිය වෙනුවට, විධිමත් ඉදිකිරීම් ක්‍රියාවලියක්, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්, විධිමත් පරිසර ඇගැයීමක්, විධිමත් සමාජ ඇගැයීමක් යටතේ ආර්ථිකයක් දියුණු කරගෙන, ආයතනක් දියුණු කරගෙන වැදගත් ආදර්ශවත් පියවරක් තබන්න අපට හැකිවීම ගැන. ඒ වගේම 2017 පළවෙනි 6 මාසයේ ඇතුළත සමස්ත දළජාතික නිෂ්පාදනයේ වර්ධනය 3.9%, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය 12.8%, ඒ වගේම දළජාතික නිෂ්පාදනයේ වර්ධනයට දායකත්වය 25.7%. කොටින්ම මේ ක්ෂේත්‍රයේ අපි ඇති කරපු විප්ලවීය පරිවර්තනය නොයෙන්න කොමිස් වලින්, එහෙම නැත්නම් වෙනත් දේශපාලන බලපෑම් වලින් තොරව ආයෝජකීන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේද අනුගමනය කිරීම නිසා විදේශ ආයෝජන කිසියම් ප්‍රමාණයකට වැඩියෙන්ම ගලා යන්න සමත් වුණා විතරක් නෙවෙයි, මේ ක්ෂේත්‍රයේ මේ වර්ධනය අත්පත් නොකරා ගත්තා නම් අනිවාර්යයෙන්ම අපේ දළජාතික නිෂ්පාදනයේ වර්ධනය තවත් 100%කින් පහළට වැටෙන්න ඉඩ තිබුණා. මම හිතනවා මේ සංඛ්‍යා ලේඛන වලින් ඒ සත්‍යය පේනවා. ඒ වගේම ඒ යුගයේ සංවර්ධනයක් සිදු වුණා, කාර්යසාධනයක් සිදු වුණා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාවලියක් සිදු වුණා. ඒ සිදුුණේ කවරක් මගින්ද? ණය බුබුලක් මගින්. අපි ඒ සඳහා විශාල ණය අරගෙන රාජ්‍ය ආයෝජන කරලා සිදු කරපු ණය බුබුලක් මගින් තමයි ඒ ඉදිකිරීම් ශේත්‍රයේ ක්‍රියාවලිය සිදු වුණේ. මේ ආණ්ඩුවේ වෙනස මොකක්ද? මේ ආණ්ඩුවේ වෙනස තමයි ණය බුබුලක් මගින් නෙවෙයි කෙලින්ම ඍජු ආයෝජන මගින් පුජ්ජලිකාංශයේ ඍජු ආයෝජන වලට මුල් තැන දීම මගින් මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න ක්‍රියා කිරීම. ඒ අනුව ආර්ථිකයට බරක් නොවන විදිහට පුජ්ජලිකාංශයේ ඍජු ආයෝජන ඉක්විටි කැපිටල් එක මගින් ඉදිරියට යාමට අපිට හැකි වුණා අර ක්‍රෙඩිට් කැපිටල් එක වෙනුවට. ඒ අනුව රට තවදුරටත් ණයබරෙන් ණයබරට ගොදුරු කරන්නේ නැතුව ඒ ණයබර ගෙවා ගන්න පුළුවන් ශක්තිමත් ආර්ථික ශේෂ්ත්‍රයන් වල ආයෝජනය කරන්න අපට හැකියාව ලැබුණා. මම ඒ වගේම විශේෂම කියන්න ඕනේ අපේ අමාත්‍යංශය යටතේ තියෙන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව. උඟක් අය හිතන් ඉන්නේ මේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියන්නේ ආගමික ස්ථානවල සැලසුම් මඳින එක කියලා. නමුත් අද අපි 2008න් පස්සේ විධිමත් ජාතික භෞතික සැලසුමක් රට යෝජනා කරලා තියෙනවා. ඒක ඉදිරියේ අනුමත වෙන්න නියමිතයි. ඒක ඉදිරියේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අපි මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය, ඒ වගේම ගෝලීය උණුසුමේ වැඩිවීම, ඒ අනුව සිදුවෙන නායෑම්, ගම් වතුර, නියඟය, සානිකුත් කටයුතු සියල්ල ගැනත් සමාජමය වශයෙන් ඇතිවෙන බලපෑම ගැනත් කල්පනා කරලා අපේ රටේ ප්‍රධාන ආර්ථික ජනගහනමය හා සමාජීය කොරිඩෝව ලෙස කොළඹ, ගම්පහ, කුරුණෑගල, දඹුල්ල, හබරණ, තිරිකුණාමල ඒ ප්‍රදේශය අපි හඳුනාගෙන තියෙනවා. 2030 වෙනකන් ඒ ප්‍රදේශවලට අවශ්‍ය මාර්ග, දුම්රිය මාර්ග, ඒ වගේම ගෑස් මම්පෙත් ඒවා, විදුලි මම්පෙත් ඒවා ඇතිකිරීම කරගෙන යනවා. ඒ වගේම කොළඹ හා බස්නාහිර පළාතට අපි දැනට සංකල්පීය සැලැස්මක් සකස් කරලා තියෙනවා. වගේම තිරිකුණාමලයේ සංකල්පීය සැලැස්ම මේ දෙසැම්බර් මාසයේ අවසන් වෙනකොට අවසන් වෙනවා. ඊට සාපේක්ෂව තියෙන අතුරු නගර වෙච්ච විශේෂයෙන්ම කුරුණෑගල, දඹුල්ල, හබරණ කියන නගර සහ සේරුවිල නගරය මීට සාපේක්ෂව අනාගතයේ ප්‍රධාන අපේ ආර්ථික කොරිඩෝව බවට පත් වෙන නියමිතයි. ඒ වගේම අම්බලන්ගොඩ සිට තිස්සමහාරාමය දක්වාත්, ඒ වගේම වලච්චන මඩකලපුවත්, ඒ වගේම වැළවාය සිට දකුණට ඇති කොරිඩෝවත්, ඒ වගේම යාපන කිලිනොච්චි කොරිඩෝවත් හැටියට අපි ජනගහන සමාජ ආර්ථික කොරිඩෝ අඳුනාගෙන තියෙනවා. ඒ දෙසට ආයෝජන සිදුකරන්න, යටිතල පහසුකම් ආයෝජන සිදුකරන්න අපි යෝජනා කරනවා. ඒ වගේම මම කියන්න ඕනේ මහානගර කෝ මෙගාපොලිස් කියලා ඇතැම් අය බොහොම අවඥාවෙන් ප්‍රශ්න කරනවා. අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව තිබුණේ මෙගාපොලිස් අධිකාරියක් පිහිටවන්න, නීතිමය වශයෙන් වෙනම අධිකාරියක් පිහිටවන්න. නමුත් පළාත් සභා සහ අනිකුත් ඒවා ඇතිවෙච්ච නොයෙකුත් දේශපාලන බලපෑම් මත අපට ඒ අධිකාරිය නීතිමය වශයෙන් ස්ථාපිත කරන්න බැරි වුණා. ඒ නිසා දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ අනිකුත් අමාත්‍යාංශ හරහා, ප්‍රවාහන අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, විදුලි බල අමාත්‍යාංශය, ජල සම්පාදන අමාත්‍යාංශය වැනි වෙනත් අමාත්‍යාංශ හරහා අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය යොදවාගෙන කළ හැකි දේ කිරීමයි අපි කරගෙන යන්නේ. ඒ වගේම අපේ රටේ ණයබර පිළිබඳ ගැටලුව නිසා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍යාධාර මුදල් විසින් අපේ රාජ්‍ය ආයෝජනයන්ට සීමා පැනවීම නිසා අපට මේ මහවැලි ව්‍යාපාරයට වගේ මේ මහානගර සැලසුමට ආයෝජනය කරන්න, රාජ්‍ය ආයෝජනය කරන්න මහ පරිමාණයෙන් හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි තෝරගත්තේ මේ සඳහා රාජ්‍ය පුජ්ජලිකාංශයේ සහයෝගීත්වත්, ඒ වගේම පුජ්ජලිකාංශයේ ආයෝජනයත් මුල්කොට සලකන්න අපි ක්‍රියා කළේ නිසා. ඒ නිසා මේ ව්‍යාපෘතිය මගින් කොමිස් ගහන්නෑ වගේම පවුල් හදන්නෑ වගේම අපි අනාගත පරපුරට ණයබර ඉතුරු කරන ව්‍යාපාරයක් නෙවෙයි, ඒ අනාගත පරපුර ශක්තිමත් කරන ව්‍යාපාරයක් බව මම ප්‍රකාශ කරන්න ඕනේ. ඇත්තටම වරාය නගරය ගත්තත්, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගත්තත්, බස් ශීඝ්‍රගාමී ක්‍රියාවලිය ගත්තත්, ප්‍රවාහන මධ්‍යස්ථාන ගත්තත්, තාක්ෂණ නගරය ගත්තත්, ප්‍රවාජන නගරය ගත්තත්, නවෝත්පාදන කලාපය ගත්තත්, පරිපාලන නගරය ගත්තත්, අද මේ සෑම ශේෂ්ත්‍රයකම පෞද්ගලික ආයෝජනය ශක්තිමත් ඉදිරියට ගෙනහිල්ලා රටට අලුත් ආදර්ශයක් අපි ලබා දීලා තියෙනවා. රජයේ උපරිමයට සල්ලි වියදම් කරනවා නම් කාටත් සක්කර දෙයියෝ වගේ, මවුන්කාරයෝ වගේ දක්ෂපක්ෂ මිනිස්සු හැටියට පෙනී ඉන්න පුළුවන්. වඩා වැදගත් දේ අද අපි කරගෙන යන ක්‍රියාවලියේ අලුත් වෙනස තමයි පෞද්ගලිකංශයත් රාජ්‍යංශයත් එකට ඒකාබද්ධ කිරීමත්, පෞද්ගලිකංශයත් තරඟකාරීව මේ ක්‍රියාවලියට එකතු කළා ණයබරකින් තොරව මේ දවන්ත ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම. ඒ වගේම මම කියන්න ඕනේ කරුණු දෙකක් මෙතෙන්දි විශේෂයෙන්ම සාකච්ඡා වෙච්ච නිසා මේ කසල කළමනාකරණය පිළිබඳ ගැටලුව. මේ ගැටලුව ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරයේ උත්සන්න වුණේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කළාට දේශපාලන වශයෙන් ඇතිවෙච්ච බලපෑම නිසායි. 1997දී අද මේ රටේ කථානායකතුමා එදා කොළඹ මහනගරයේ නගරාධිපති හැටියට වැඩ පිළිවෙලක් දියත් කළා. ඒකට සියලුම දේශපාලන පක්ෂ එකතු වුණා විතරක් නෙවෙයි එතුමාව පළාත් සභා මැතිවරණයෙන් 99 පරාජය කරන්න සන්ධානයක් හැදුවා කසල කළමනාකරණය සඳහා ගෙන ආපු විද්‍යාත්මක විසඳුමට විරුද්ධව ඊළඟට අද මෙතන නොඑක් පාරම්බාන්න යම් යම් පිරිස් ඉදිරිපත් වෙලා තියෙනවා නම් කියන්නත් කැත මොලේ කුෂ්ඨවලින් පිරිච්ච පිරිස් නමුත් එදා අපි උත්සාහයක් දැරුවා ඒ උත්සාහයේ මහින්ද රාජපක්ෂ පාලනයට එතුමා එක ඉදිරිපත් වුණේ නැහැ ඒ අවස්ථාවේ නාගරික සංවර්ධනයේ කටයුතු කරපු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එක වැළැක්කුවා ඒ විදිහට 2008 කොළඹ නගරයේ ප්‍රශ්න විසඳන්න ගෙන ආපු එකත් වැළකුණා ඒ අනුව තමයි මේ මීතර මුල්ලේ කසල කන්දක් ඇති වෙන්න කටයුතු යෙදුනේ ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් හා අපෙත් සහයෝගය ලැබිලා අපි බ්ලූ මැන්ඩල් කුණු කන්ද පාලනය කළා අපි අපේ අමාත්‍යංශයේ මගින් ඉදිරි කාලයේදී බ්ලූ මැන්ඩල් ඇතුළු ප්‍රදේශය වරාය ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා විධිමත් සැලැස්මකට අනුව සංවර්ධනය කරන ලබන වසරේ කටයුතු කරනවා ඒ වගේම මීතර මුල්ල කසල කන්දේ ඛේද වාචකයෙන් පස්සේ ඒ ඇතිවෙච්ච ක්‍රියාවලියත් එක්ක මීතර මුල්ල කසල කන්දෙත් අපි ප්‍රදේශයක් සංවර්ධනයට යොදා ගන්නවා ඉතිරි ප්‍රදේශයේ නාගරික උද්‍යානයක් හැටියට දියුණු කරන්න ඉදිරි කාලයේ කටයුතු කරනවා එතකොට මේ අරුවක්කාරු ව්‍යාපෘතිය ඒ සනීප ආරක්ෂක කසල රඳනේ මේක මට කියන්න ලැජ්ජයි නමුත් මෙතන පාරම්බාපු හින්දා කියන්න ඕනි මේක මේ හිටපු ආරක්ෂක ලේකම් තුමාගේ ඔළුවේ පහළ වෙච්ච සංකල්පයක් කිසිසේත් නැහැ මේ යෝජනාව වසර ගණනක් තිස්සේ සාකච්ඡා කළා මේ යෝජනාව විතරක් නෙමෙයි මහර තියෙන විශාල ගල්වල ගැන පානදුරේ තියෙන විශාල ගල්වල ගැන ඒවා සනීප ආරක්ෂක කසල රඳවන කරන්නේ කොහොමද කියන එක ගැන ලොකු සාකච්ඡාවක් මේ රටේ තිබුණා නමුත් අරුවක්කාරු යෝජනාව සැලකිල්ලට ගත්තේ නැහැ අපේ හිටපු ආරක්ෂක ප්‍රධානියත් මෙතන ඉන්නවා මොකද ත්‍රස්තවාදයෙන් ඇතිවෙච්ච බලවේගම නිසා 1985 ඉඳන් අපි සිලාවතුර මුදා ගන්න තෙක් 2008 දී ත්‍රස්තවාදී බලපෑම නිසා අරුවක්කාරු යෝජනාව ක්‍රියාත්මක වුණේ නැහැ ඊට පස්සේ අරුවක්කාරු යෝජනාව ගෙනාවා 2011 ගෙනහල්ලා කොරියානු සමාගමක් ඇවිල්ලා ඒ සඳහා ගංගේ වාඩිය ප්‍රදේශයේ ස්ථානයක් තෝරගත්තා ඒ ස්ථානය සම්බන්ධ අවසාන තීරණේ පරිසර ඇගීමේ වාර්තාව ලැබුණේ 2016 ජනවාරි මාසේ. ඒ නිසා අපේ අමාත්‍යංශයට සල්ලි වෙන් කළා තිබුණත් අපි ඇවිල්ලා පරිසර ඇගීමකින් තොරව සමාජ ඇගීමකින් තොරව ඇහුම් කන් දීමකින් තොරව යකඩ සපත්තුවේ හයියෙන් සංවර්ධනය කරන පිරිසක් නෙවෙයි. ඒ නිසා අපි මේ පරිසර ඇගීම එනතෙක් බලා හිටියා. බලා ඉඳලා ඒ තමයි විවිධ මාධ්‍ය වාර්තා පළ වුණේ මේ සල්ලි දුන්න කොලේ නැහැ කියලා මුදල් අමාත්‍යංශය ඇතම් නිලධාරීන් කිව්වේ. ඒගොල්ල පුරුදු වෙලා ඉන්නේ අර පරණ ක්‍රමයට තමන්ගේ හිතෝතුන් හරහා යකඩ සපත්තුව හරහා මේ කටයුත්ත කරගෙන යන්නේ. නෑ අපි පරිසර ඇගීම බැලුවා පරිසර ඇගීම මෙතන වැරදි ප්‍රවෘත්තියක් පළ කළා අල මොලේ කුෂ්ඨ හැදිලා තියෙන රෝගියා මොකද්ද ඒ කිව්වේ මේක මේ අපේ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්ට අවසර දෙන්න පුළුවන් කාරණයක් කියලා වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා එක ප්‍රතික්ෂේප කළේ පැහැදිලි කරුණු මත ඔහු කිව්වා එතන තියෙනවා වන සහල් විශේෂයක් ඒ වගේම සත්ව විශේෂ ගණනාවක් ඒ වගේම පුරා වස්තු වශයෙන් ඓතිහාසික යුගයට සාමාන්‍ය ඓතිහාසික යුගයට එහා පූර්ව ඓතිහාසික යුගයට අයිති කාරණා කීපයක්. ඒ මත තමයි සියලුම විද්‍යාඥයෝ එකතු කරගෙන සියලුම මේ ශාස්ත්‍රීය ප්‍රවීණයෝ එකතු කරගෙන අපි අලුත් තැනක් බැලුවේ. ඒ අලුත් තැනත් අපිට අවශ්‍ය නම් මූලික පරීක්ෂණයකින් කරන්න තිබුණා. අපි ඒ සම්බන්ධෙනුත් පරිසර ඇගීමේ වාර්තාවක් ලබා ගත්තා. දැන් අපට මේ පරිසර ඇගීමේ වාර්තාව ලැබිලා තියෙනවා. ඒ වර්ෂ රැගීමේ වාර්තාවේ සෑම කොන්දේසියක්ම ඉටු කරනවා කියලා අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් යෝජනාව අපි යෝජනා කළේ 2016 4 වෙනි මාසේ 24. ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවලා ඒ ටෙන්ඩර් රැගීමට ලක් කළා, ඒ ටෙන්ඩර් ප්‍රදානය කළා, ඒ අතරේ පරිසර රැගීම කළා, සමාජ රැගීම කළා, සියලු ශාස්ත්‍ර දැනුවත් කළා, මේ සියලුම දේ අවසන් කළා. අද වෙනකොට අපිට අපේ අපිට PAB එකේ එහෙම නැත්නම් ප්‍රොකියුමන්ට් ඇපීල් බෝඩ් එකේ එඩිෂන් එකක් ලැබිලා අපි ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා අපි බලාපොරොත්තු වෙනවා මේ දෙසැම්බර් මාසයේ ඇතුළත ඒ ක්‍රියාවලියට ඇතුළු වෙන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යකඩ සපත්තුවෙන් අපට ඕන ඕන විදිහට වැඩ කරගෙන යන හිතුවක්කාර විදිහට රටේ සල්ලි වීසි කරන්න අපට හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේ විධිමත් ක්‍රමවේදයේ අනුගමනය කරමින් 6 මාසයක් ඇතුළත මේ ක්‍රියාවලිය කරගෙන යනවා. ඒ වගේම මේ රටේ කොළඹ නගරය පිරිසුදු කරන්න බෑ හමුදාව නැතුව කොළඹ නගරය පිරිසුදු කරන්න බෑ ගෝඨා නැතුව කියලා මතයක් තිබුණා. කිසි කෙනෙක්ගේ බලහත්කාරයෙන් තොරව කිසිම හමුදා සෙබලෙක් කුණු අදින්න යොදවන්නේ නැතුව අපි ඒ කොළඹ නගරයේ ඇති වෙලා තිබිච්ච අවිනීත තත්ත්වය වෙනස් කළා විතරක් නෙවෙයි කොළඹ කසල අපි බිඳුවට බස්සලා දුන්නා. ඒ ආකාරයට අපිට සෑම සහයෝගයක්ම පළාත් සභාවෙන්, පළාත් පාලන පළාත් සභා අමාත්‍යංශයෙන්, ආරක්ෂක අංශය ඇතුළු සියලු පිරිසකින් ලැබුණා. ඒක අපි බලහත්කාරයෙන් කරපු දෙයක් නෙවෙයි එක තර්ජනයෙන් කරපු දෙයක් නෙවෙයි, එක සුදුවෑන් වලින් කරපු දෙයක් නෙවෙයි, ඒක දැනුවත් කිරීම මගින් අවබෝධයෙන් කරපු ක්‍රියාවලිය. ඒ අපි සියලු දෙනා මතක තබා ගන්න. ඊළඟට නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන කතා කළා. කොළඹ වටිනාම ඉඩම් කුණු කොල්ලට දීපු රාජපක්ෂලා අද මේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන කතා කරන්න ලැබිලා තියෙනවා. මෙගා ඩීල් ගැන කතා කරන්න ලැබිලා තියෙනවා. තමන්ගේ දරු පවුල් ඔස්ට්‍රේලියාවේ තියාගෙන රුපියල් මිලියන 100 ගණන් එහෙ ඩීල් දාගෙන මෙතන ඇවිල්ලා කතා කරන්න බලාපොරොත්තු වෙන මෙගා ඩීල් ගැන. අපේ අමාත්‍යාංශයේ කිසිම ඉඩමක් අපි ලබා දීලා නැහැ. තරගකාරී පදනමකින් තොරව මේ අපි බලයට ආවට පස්සේ විශේෂයෙන්ම 2016න් පස්සේ ඒ හැම එකකම අපි වාණිජ වටිනාකම අපේ තක්සේරු දෙපාර්තමේන්තුව කියපු වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලබාගෙන තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරියත් ඉඩම් සංවර්ධන සංස්ථාවත් කිසිම අවස්ථාවක තරණකාරී නොනන්තමින් ක්‍රියා කළා නැහැ. නමුත් අතීත ගණදෙනු 4ක් තිබුණා. ඒ අතීත ගණදෙනු 4ත් අපි කෙලවර කරේ සම්පූර්ණ වාණිජ වටිනාකම ලබාගෙනයි. ඒවා නිකන් දීලා තිබුණා. අද මේ කතා කළා ඔය DR විජයවර්ධන මහත්තයා ඉඩම ගැන 2007 නිකන් අත උඩ මහින්ද රාජපක්ෂ මහත්තයා රවි විජයරත්න මහත්තයාට ඔක දීලා තිබුණා. ඒකට අපි ඒ අදාළ සමාගම් වලින් වාණිජ වටිනාකම ලබා ගැනීමෙන් පස්සේ තමයි සංවර්ධනයට මුදාහැරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අනිකුත් සෑම ව්‍යාපෘතියක්ම ක්‍රිස් සමාගමට ලබා දීපු ඉඩම වේවා අනිකුත් සෑම ව්‍යාපෘතියකම වාණිජ වටිනාකම අපි ලබාගෙන තියෙනවා. ඒ නිසා තමයි මූල්‍යමය අතින් ශක්තිමත් තැනකට අපිට පුළුවන් උනේ මේ නාගරික සංවර්ධන අධිකාරිය අද ගේන්න. අපි එනකොට බිලියන 39ක හිදසක් තිබුණා ණය ගෙවන්න. ඒ ණයත් කිසියම් දුරකට ගෙවාගෙන රටේ ජනතාවගේ විශේෂයෙන්ම පැල්පත්වාසී අපේ ජනතාවගේ නිවාස ප්‍රශ්නටත් පිළියම් යොදාගෙන අද නාගරික සංවර්ධන අධිකාරිය ශක්තිමත් වාණිජ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. මෙන්න මේක දරා ගන්න බැරුව මෙතන ඇවිල්ලා අද නොයෙක් දෙනා නොයෙක් අවලාද නගන්න උත්සාහ කරනවා. නමුත් අපි කියන්න ඕනේ රජයේ අරමුදල් හෝ රටට බරක් ඇති නොවන ආකාරයෙන් ඒ සියල්ල අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංචිතය අපි ශක්තිමත් කරනවා. ඒ වගේම ඒ ඉඩම් සංචිතය අපේ බලගතු ආයෝජනයක් බවට පත් වෙනවා ඉදිරි කාලයේ අපේ සංවර්ධන කටයුතු සඳහා. ඒ වගේම මම කියන්න ඕනේ විශේෂයෙන්ම මධ්‍යම පාන්තික නිවාස, ඉහළ මධ්‍යම පාන්තික නිවාස, කාර්යාල, ඒ වගේම පහළ
ඇමතුමා ඔබතුමාගේ කාලය අවසන්. ඔබතුමාට
ඒ කියන කාරණා දිහා බැලුවත් අපි බොහොම පැහැදිලිව අපිට ඉලක්කයක් තියෙනවා. 2022 වෙනකොට කාර්යාල පහසුකම් තවත් වර්ග මීටර් මිලියනකින් වැඩි කරන්න, ඒ වගේම ඉහළ මධ්‍යම පාන්තික නිවාස තව දැන්ට 12,000ක් ඇති කරලා තියෙනවා. 6,000ක් කලින් තිබු තව 6,000ක් එකතු වුණා. තව 8,000ක් ඒකට එකතු කරන්න. ඒ වගේම පහළ දුගි පැල්පත් වාසීන්ට 20,000කට සහන ලබා දෙන්න 2022 අපි ක්‍රියා කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම අරමුදල් සම්පාදනය සියලුම ආකාරයේ ක්‍රියාවලිය දැන් සූදානම් කරලා තියෙනවා. ඒක කරන්නේ අපි බලහත්කාරයෙන් නෙවෙයි. එදා පාරවල් වල ගෙවල් කඩද්දි මිනිස්සු පෙළපාලි ගියා, පාරවල් වැහුවා, සුදු ඈන් වලින් ඉස්සුවා. අද ගෙවල් 6000ක් මේ රජයේ යටතේ කඩලා තියෙනවා. කිසිම උද්ඝෝෂණයක් ඇති වෙලා නැහැ. අද ජනතාව තමන්ගේ සොකමැත්තෙන් ඒ ක්‍රියාවලියට එකඟ කරගන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදී නිහතමානී ක්‍රියාවලියක් අපිට. ඒ නිසා අපේ රට ආපසු යකඩ සපත්තුවට පෑගිච්ච යුගයකට ගමන් කළ යුතු නෑ. ඒ වගේම ඒ යකඩ සපත්තු ලෙවකමින් ප්‍රකෝටි ගණන් ධනය හම්බු කරමින් තමන්ගේ දරුපවුල් විදේශ රටවල තැන්පත් කරගෙන මෙහේ රඟපාන නළුවන්ටත් ඉදිරි කාලයේදී ඒ දේශපාලන වශයෙන් වන්දි ගෙවන්න සිදුවෙන බව ප්‍රකාශ කරමින් විශේෂයෙන් මුදල් ඇමතුමාට නාගරික සංවර්ධන ශේෂ්ත්‍රය සඳහා මෙවර අයවැයෙන් දක්වපු දායකත්වය පිළිබඳ ස්තුතිය පිරිනමමින් මම නිහඬ වෙනවා.
හොඳයි ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු ගාමිණී ඇමතුමා ඔබතුමා මොකද සරත් ෆොන්සේකා ඇමතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක
සඳහන් කරන්න ඕනේ මේ වර්ෂයේ මිලියන 970ක් දක්වා අපේ අමාත්‍යාංශයට වෙන් කරපු ගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට, මාහිත්‍යවත් මුදල් ඇමතුමාට, එම කාර්ය මණ්ඩලයට, සමත් අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තු මැතිමතුරුන්ටත්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය ප්‍රකාශ කරන බව, ඒ වගේම මගේ අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා කරන කැපකිරීම ගැන අපේ අමාත්‍යාංශයේ ඉදිරියට ගෙනියන්න මට ඔවුන්ගේ ස්තුතිය ඔවුන්ට මගේ ප්‍රදානය කරන්න අවශ්‍යයි. බොහොම ස්තුතියි.
හොඳයි. බොහොම ස්තුතියි. ස්ථාවර නියෝගයක් නෙවෙයි. නමුත් අපි කාරක සභාව අවස්ථාවේ නිසා ඇමතුරුන්ට අවස්ථාවක් දෙකක් කතා කරන්න පුළුවන්. ඒ අවස්ථාව